ආයුබෝවන් දරුවනි, අද දවසේදී අපි 8-9 ශ්‍රේණිය සඳහා සිංහල විෂය පිළිබඳව අද දවසේදී කතා කරන්නේ. අද දරුවනි අපි වෙනදට වඩා වෙනස් වූ තේමාවක් යටතේ තමයි අපි අද දවසේදී කතා කරන්න සූදානම් වන්නේ. ඕගොල්ලොන්ට තියෙනවා 8 ශ්‍රේණියට, ඒ වගේම 9 ශ්‍රේණියට එතනින් එහාට යනකොට ඕගොල්ලොන්ට වැදගත් වන්නා වූ පාඩමක් මාතෘකාවක් තමයි අද දවසේදී ඕගොල්ලො වෙනුවෙන් අපි සූදානම් කරගත්තේ. අපි කවියක්, ගීතයක්, නාට්‍යයක්, නවකතාවක්, කෙටි කතාවක් වගේ නිර්මාණ චිත්‍රපටයක් වගේ නිර්මාණයක් රස විඳින්නේ කොහොමද? අපි ඒ නිර්මාණයකින් දෙන පණිවිඩය අපි කොහොමද ලබාගන්නේ? මෙන්න මේවා පිළිබඳව අපි අවබෝධයක් අද දවසේදී ලබා ගන්න ඕනේ. එහෙම කරාම දරුවනේ අපිට අපේ හිත, දැන් අපි දන්නව, සින්දුවක් අහනකොට, නාට්‍යයක් බලනකොට, චිත්‍රපටයක් බලනකොට අපිට ඒ ලැබෙන සතුට පුතේ කඩේකින් ගිහිල්ලා සල්ලි දීලා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ තරම් අපි ආත්මීය වශයෙන්, අපි ඔකට ලස්සන වචනයක් කියන ඔය ආත්මීය වශයෙන් අපි වින්දනයක් ලබා ගන්නවා. එතකොට ආත්මීය වශයෙන් වින්දනයක් ලැබනෝ කියලා කියන්නේ ඒක සල්ලි වලට ගන්නවත්, තව එක්කෙනෙකුට වෙන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්වත් එහෙම නෙමෙයි කියන එක අපි තේරුම් ගන්නට ඕන. ඒ නිසා තමයි දරුවනේ අපි අද දවසේදී මේ අන්නේ උසස් වූ, අපි තාමත්ම වැදගත් වන්නා වූ ඒ උසස් වූ නිර්මාණයක් කොහොමද අපි හඳුනාගන්නේ? එයින් නිර්මාණකරුවා බලාපොරොත්තු වෙන්නේ අපිට කොයි වගේ සේවාවක්ද, කොයි වගේ පණිවිඩයක්ද අපිට දෙන්නේ? අන්න ඒක පිළිබඳවයි අපි අද දවසේදී අවධානයට ලක් කරන්න ඕන. මේක ආවට ගියාට එහෙම කරන්න පුළුවන් දෙයක් එහෙම නෙමෙයි. අපි බලන්න පුතේ, අපේ සාහිත්‍ය දිහා බලනකොට මේක අපේ සාහිත්‍යයත් එක්ක තමයි මේක අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට සාහිත්‍යයත් එක්ක කතා කරනකොට දරුවනේ අපිට අපේ තියෙන සාහිත්‍ය ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්කමක් තියෙනවා. එකක් තමයි ගද්‍ය, අනිත් එක තමයි පද්‍ය. එතකොට ගද්‍ය පද්‍ය කියලා අපේ සාහිත්‍ය මේක කොටස් දෙකකට වෙන් කරගන්නේ අපේ මේ අවබෝධය සඳහා තමයි දරුවනේ. අපිට තේරුම් ගන්නට පුළුවන් විදියට තමයි, පහසු විදියට තමයි අපි ඒක කොටස් දෙකකට වෙන් කරගන්නේ. එතකොට ගද්‍ය කියන එක ගත්තට පස්සේ ඕගොල්ලෝ දන්නවා පොය දවසට අපේ ආචිල සීයල, ඒ වගේම පොහෝ දිනවලදී අපේ ගෙවල්වල, ඒ වගේම අපේ අතීතයේ හිටපු බෞද්ධයෝ අපේ මානසික වශයෙන් පොඩි සහනයක් ලබා ගන්න ආගම දහමට නැඹුරු වීමක් අපේ ළඟ තියෙනවා. නිකාම ආගම දහම කියලා නෙවෙයි පුතේ, අපි ගද්‍යයන් පරිශීලනය කරලා තමයි අපේ බෞද්ධකම, ඒ වගේම අපේ ගුණධර්ම, අපේ සාරධර්ම, අපේ මානසික තෘප්තිය, ආත්ම තෘප්තිය, වින්දනය අපි ලබා ගන්නේ. ඒ නිසා ගද්‍ය සාහිත්‍ය තුල අපිට තියෙනවා පුතේ පැරණි පොත් කිහිපයක් අපිට හමු වෙන ඔය අපේ ආචිල සීයල එහෙම කියවන ඕගොල්ලෝ දන්නවා. දහම් පාසල් යනවා නම් ඉස්කෝලේ යනකොට සිංහල වල මුල ඉඳලාම අපිට තියෙනවා ජාතක කතා කියලා වර්ගයක්. 550 ජාතක පොත් වහන්සේ කියලා තමයි දරුවනේ අපි කතා කරන්නේ. ජාතක කතා තියෙනවා 547ක් තියෙනවා. එතකොට ඒ කතා අපිට දහම් කරුණු තමයි ලබලා දෙන්නේ. අපේ ආචිල සීයල ඉස්සර අපිට මතකයි නේද පුතේ, අනේ බුදුරජාණන් වහන්සේ කියනකොට අනේ සාදු කියලා අපේ අය පුදුමාකාර ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව ඒක අහගෙන ඉන්නවා. එතකොට ඒ රසවිඳීමක් තමයි එතන පුතේ කරන්නේ. එතකොට සමහර කතා කියවනකොට පුතේ අපේ නෙතට කඳුලක් උනන තැන් තියෙනවා. එතකොට ඒ වෙන්නේ පුතේ ඒ සාහිත්‍යයෙන් තමයි ඒ දේ කරන්නේ. අපි සංවේදී මිනිස්සු බවට අපි වපත් කරනවා ඒ ජාතක පොත් වහන්සේ. ඊට අමතරව පුතේ සද්ධර්ම රත්නාවලිය, ඒ වගේම සද්ධර්මාලංකාරය, ඒ වගේම පූජාවලිය, ඊළඟ අමාවතුර, මේ බුත්සරණ, මේ වාගේ ඉතාමත්ම වටිනා උසස් නිර්මාණ කිහිපයක් අපේ පුරාණ සාහිත්‍ය තුළ අපිට හමු වෙනවා. එහෙම ඇවිල්ලා පුතේ අපේ ගද්‍ය සාහිත්‍ය ලංකාවේ සංදිස්ථානයක් සනිටුහන් කරනවා පුතේ 1905. මේක මතක තියාගන්න ඔයගොල්ලෝ. ඇයි මේක මේ වැදගත් වෙන්නේ පුතේ? වැදගත් වෙන්නේ මෙතෙන්දි පුතේ අපිට වැදගත් වෙන්නට හේතුව තමයි සිංහල සාහිත්‍ය වෙනත් මගකට යොමු වූ සංදිස්ථානය. ලංකාවේ පළවෙනි නවකතාව බිහි වෙන්නේ 1905. ඒකයි මම ඔයගොල්ලන්ට මේ වැදගත් හැටියට මේ සලකන්නේ. එතකොට 1905 අලුත්ගමගේ සයිමන්ද සිල්වා කියලා නිර්මාණකරුවෙක් පුතේ ලියනවා මීනා කියලා නවකතාවක්. මීනා කියලා නවකතාවක්. මෙන්න මෙතනින් තමයි ලංකාවේ පළවෙනි නවකතාව සටහන් වෙන්නේ. එතකොට ඒක පුතේ ගද්‍ය සාහිත්‍ය හැටියට තමයි සලකන්නේ. ඊට පස්සේ තව අවුරුදු 19ක් විතර යනකොට 1924 මොන අවුරුද්දේද? 1924 දී පුතේ මතක තියාගන්න, සිංහල සාහිත්‍යයට නවමු ගද්‍ය සාහිත්‍ය අංගයක් ප්‍රවේශ වෙනවා. මොකද්ද? ඔගොල්ලෝ අහලා තියෙනව හෙළයේ මහා ගත්කරු, ඒ වගේම කොග්ගල ප්‍රඥා යනුවෙන් විරුදාවලිය ලැබූ මාටින් වික්‍රමසිංහ මහත්තයා. මාටින් වික්‍රමසිංහ මහත්තයා ලියන පුතේ ගැහැණියක් කියලා කෙටිකතා සංග්‍රහයක්. මොකද්ද ගැහැණියක් කියලා කෙටිකතා සංග්‍රහයක්? මෙන්න මේක තමයි පුතේ ලංකාවේ බිහිවෙච්ච පළවෙනි කෙටිකතා සංග්‍රහය. මම කියන්න යන්නේ පුතේ මේව නිකම්ම නෙමෙයි. එතකොට 1905 මීනා නවකතාවෙන් ආරම්භ වුණු නවකතා සාහිත්‍ය ක්‍රමානුකූලව ක්‍රමක්‍රමයෙන් අපේ නිර්මාණකරුවෝ රාසියක් ඉන්නෝ, W.A. සිල්වලා, පියදාස සිරිසේන වගේ අය මේ නවකතාව තව ටිකක් ශක්තිමත් කරගෙන ගියා. මාටි වික්‍රමසිංහ මහත්තයගේ කෙටි කතා කලාව W.A. සිල්වල වගේ අය, පියදාස සිරිසේන වගේ අය, G.B. සේනානායක වගේ නිර්මාණකරුව ඉදිරියට අරගෙන ගිහිල්ලා අද වන විට ඉතාමත්ම ලංකාවේ රාජ්‍ය සම්මාන පවා හිමි වෙන්න තරම් උසස් ගණයේ නවකතා කෙටි කතා බිහි වෙනවා. මේවා දැන් ඒවා බිහි වෙනවා කියලා කියන්නේ, මේවා පුතේ ජනප්‍රිය වෙනවා කියලා කියන්නේ, මේවා කියවන පිරිසක් ඉන්නවා, පාඨක පිරිසක් ඉන්නවා. ඒ නිසානේ දැන් වික්‍රමසිංහ මහත්තයා කියාගෙන යන්නේ මේ 4-5 පන්තිවලට ගියා කියලානේ කියන්නේ පුතේ. එතකොට ඒ 4-5 පන්තියට ගිය කෙනෙක් පොත් 86ක් ලිව්වා කියලා කියන්නේ වික්‍රමසිංහ මහත්තයා ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එතකොට කියවීම අපි අහලා තියෙනවනේ පුතේ, රචනා පවා ලියලා තියෙනවනේ කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි කියලා. ඉතින් ඒ නිසා පුතේ අපි කියවනකොට අපිට දැනුම වර්ධනය වෙනවා. දැනුම විතරක් නෙමෙයි පුතේ, අපේ මනස ඉතාමත්ම සංනිමයෙන් යුක්තව හසුරවාගෙන අපිට ඉතාමත්ම මානසික වශයෙන් තෘප්තියකින් යුක්තව, ඒ වගේම එදිනෙදා කටයුතු අපි ඉතාමත්ම හොඳින් ගෙනියන්න, පෞල් ජීවිතයේ අම්මලා තාත්තලා අයියලා අක්කලා නංගිලා මල්ලිලත් එක්ක සුහදශීලීව කටයුතු කරන්න, කතාබහ කරන්න හොඳ අපසරියක් අපිට මේ නිර්මාණ පරිශීලනය කිරීමෙන් කියවීමෙන් අපිට ලැබෙනවා කියන කාරණාව මතක තියා ගන්න. එතකොට අපි දැන් ඔය කතා කරේ පුතේ ගද්‍ය සාහිත්‍ය. ඊට අමතරව අපි අනිත් සාහිත්‍යංගේ තමයි පද්‍ය කියලා කියන්නේ. පද්‍ය ගැන කියනකොට ඔයගොල්ලෝ පුතේ අහලා තියෙනවා මේ ජන කවි ඔයගොල්ලෝ අහලා තියෙනවා. අපි ඉස්සරහ පන්තිවලට යනකොට 9 ළමයි 10ට යනකොට, 8 ළමයි 9ට එනකොට ඊළඟ ඒව, එතකොට අපිට ওই ජන කවි කියන එක තව දුරටත් ඉගෙන ගන්න ලැබෙනවා. එතකොට ජන කවි කියන පුතේ ආරම්භ වෙන්නේ වසර දහස් ගණනක ඉතිහාසයක් තියෙන ওই ජන කවි වලට. මොකද මේ අපේ මිනිස්සු ලියන්න කලින් ලේඛන භාෂාවට කලින් ආරම්භ වුණේ මොකද්ද පුතේ? මෙන්න මේ පද්‍ය සාහිත්‍ය තමයි බිහි වෙලා තියෙන, කවිය තමයි බිහි වෙලා තියෙන. එතකොට ලේඛන කලාවට කලින් මිනිස්සු එදිනෙදා කටයුතු ගොවිතැන් කරනකොට, හේනේ පැලේ යනකොට, කුඹුරේ යනකොට, බඹර පැණි ටික කඩන්න යනකොට, පුතේ මිනිස්සු කරත්තයක් අරගෙන යනකොට, මේ මිනිස්සු දුක වෙහෙස මහන්සිය නැති කරගන්න මිනිස්සුන් විසින්ම ගැමියන් විසින්ම නිර්මාණය කරගත්ත සාහිත්‍ය අංගයක් තමයි ජනකවි කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ජනකවි මිනිස්සු වැඩ පෙර කරගෙන යනකොට, ගොයන් කපනකොට, කුඹුරේ වැඩ කරනකොට පුතේ පුදුමාකාර වෙහසක් තියෙන. දැන් ඕගොල්ලෝ දන්නවා, ගෙදර දවසක් දෙකක් ඉන්නකොට ගෙදර තියෙන වැඩපල ටික කරන්න ගියාම තියෙන අමාරුව ආයි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ නිසා උදැල්ලක් අරගෙන කුඹුරේ කොටනකොට කොයිතරම් අමාරුවක් වෙනව ඇද්ද නේද? අර බුලතා සොරබොර වැව හදනකොට කොච්චර මහන්සියක් වෙන්න ඇද්ද? වෙල් ලක්ෂයක් හැටියට මේ මහා වෙල්යාය, අපි දන්නෝ වෙල් ලක්ෂයක් තිබ්බ කියලා තමයි මේ ඌවේ කියාගෙන යන්නේ. එතකොට වෙල් ලක්ෂයක්, එතකොට එතන වෙල් ලක්ෂයක් හදන්න තරම් අපේ ගැමියෝ කොච්චර කායික වෙහෙසක් ගන්නව ඇද්ද? ඊළඟ වැව් බැඳි රාජ්‍ය කියලා තමයි අපි කියන්නේ රජ රටට. එතකොට කොච්චර වැව් ප්‍රමාණයක් හැදුවද, කොච්චර කුඹුරු ප්‍රමාණයක් මහා රුක්ෂ වනාන්තර ඉවත් කරලා මේ කුඹුරක වී ඇටයක් පැලවෙන්න තරම් පොළොව හදාගන්න ගන්න කායික වශයෙන් කොච්චර වේස ගන්න ඇද්ද? දැන් අද තියෙනවා වාගේ දරුවනේ මේ නවීන තාක්ෂණයක් ඉස්සර තිබ්බේ නැහැ. ඒ නිසා පුතේ අපි ඒ කායික වශයෙන් ඒ මිනිස්සු එහෙම කාර්යයන් සිද්ධ කළා. එහෙම බරපතලකමක් එහෙම මිනිස්සු කරගෙන ගියා. අමාරුවෙන් කායික වෙහෙස දරාගෙන මිනිස්සු වැඩ කරගෙන ගියා. හැබැයි අන්නේ වෙහෙස මහන්සිය ආපු වෙලාවල්වල මොනවද කළේ පුතේ? අපේ අය කලේ ජන කවියක් නැත්නම් කවියක් ගායනා කරලා කරන ගමම්ම දුක වේදනාව නැති කරගත්තා. පැල් රකින්න ගියාම පුතේ ලී දණු දාලා තමයි මැස්සක් හදන්නේ. මේක උඩට වෙලා ඉන්නවා, හුළඟට හුළඟ එනවා, සීතල එනවා, පින්න එනවා, වැස්ස එනවා. ඒ විතරක් නෙමේ, දරුවනේ රෑට එනවා, අලි එනවා, මහා දරුණු සත්තු ඇවිල්ලා මේ හේන අමාරුවෙන් හදාගත්ත මේ ගොවිතැන් ටික මිනිසුන්ගේ විනාශ කරන්න සත්තු වෙනවා. එළි වෙනකම් මිනිසුන්ට ඇහැරලා ඉන්න සිද්ධ වෙනවා. එහෙම වුණාම මිනිසුන්ගේ ජීවිතේ ඉතාමත්ම කටුකයි. මේක කොයි වගේද කියලා කියාගන්න බැ. මේ වගේ වෙලාවට වෙහෙස මහන්සිය නැති කරගන්න මිනිස්සු කවියක් කියන්න පටන් ගත්තා. මේක අනුරාධපුර යුගයේ පැවතුණා කියලා කතා කරනවා පුතේ. එක තැනක තියෙනවා පරමත ජ්‍යෝතිකාවේ එක තැනක තියෙනවා කාන්තාවක් කියපු කවිය අහලා භික්ෂුන් වහන්සේලා 69ක් රහත් වුණා කියලා එක තැනකදී සඳහන් වෙන. එතකොට අනුරාධපුරයේ දක්වාම පුතේ මේ ජනකවි කියන සාහිත්‍යංගය අපේ තිබිලා තියෙනවා. එතකොට මේ වගේ මිනිස්සු රසයක් වින්ද අපේ ගැමියෝ. ඒකයි මට මේ කියන්න ඕන කමක් තියෙන්නේ. එතනින් පස්සේ ජනකවි, ඊට පස්සේ පුතේ එනවා ওই ජනකවිත් එක්ක. ජනකවි අද වෙන තෙක්ම අපිට අපේ ශේෂ වෙලා තියෙනවා, අපිට අහන්න දකින්න ලැබෙනවා. එතනින් පස්සේ පද්‍ය නිර්මාණ වෙනවා. අපි දන්නවා අනුරාධපුර යුගයේ ඉඳලාම සීගිරි ගිහින් ඉඳලා සීගිරි සිතුවම් බලන්න ගිහිල්ලා අපේ අය අර සිතුවම් දිහා දැකලා පුතේ කවි ලියන්න පටන් ගත්තා. නිල් කටරොත් මලක ඇවුණු සැඳ ඇවුණු මලසේ මෙන්න මේ විදියට පුතේ මේ කවි ලියන්න පටන් ගත්තා සීගිරි ගී. එතකොට සීගිරි ගී නිර්මාණය වුණා. ඒ සීගිරි ගී ලිව්වේ පුතේ උගතුන් නෙමෙයි. ඒකේ හැම තරාතිරකම කෙනෙක් ඔය කෙනෙකුගේ නිර්මාණ ඔය තුල අන්තර්ගත වෙනවා. රජවරු, ඇමතිවරු, ඒ වගේම ධනවතුන්, ඒ වගේම දුප්පත් අය, කාන්තාවන්, මේ සියලු දෙනාගේ නිර්මාණ සීගිරි ගීවල තියෙන. එතකොට ඒ රසයක් තමයි මිනිස්සු ලබා ගත්තේ. එතකොට ආවට ගියාට පුතේ ඒ රසය අපිට විඳින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියන කාරණාව මතක තියාගන්න. එතකොට ඒ අනුව අපිට පැහැදිලි වෙනවා අපිට රසයක් වින්දනයක් ගෙන දෙන්න දෙන්නා වූ නිර්මාණ රාශියක් අපේ ඉතිහාසයේ පුරාම අපිට තිබුණා. එහෙම පැවතිච්ච ජනකවි සම්ප්‍රදාය පුතේ ගී කියලා වෙනමම නිර්මාණය වෙනවා. ඊට පස්සේ මේවා ක්‍රමානුකූලව බිහි වෙලා ගීත බවට පත් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ නිර්මාණ ක්‍රමානුකූලව වෙනස් වෙනවා. දැන් අද වෙන විට පුතේ කවියක පද්‍ය ගත්තට පස්සේ පද්‍යත් අපිට වෙන් කරන්න පුළුවන් දරුවනේ. එතකොට 8 ළමයි 9 ළමයි දන්නවා කවියක් කියන්නේ මොකද්ද කියන එක දන්නවා. එතකොට කවි වර්ග වෙනමම අපිට වෙන් කරන්න පුළුවන් සඳැස් මිසදෙස් කියලා. ඒක තව ඉස්සරහට යනකොට ඕගොල්ලොන්ට දැනගන්න පුළුවන්. එකම අකුරකින් අවසන් වෙනවා නම් අපි කියන්නේ සඳැස් කියලා, ඡන්දස් අලංකාරය කියලා කියනවා. මේවා නම් අපේ ළමයට වැඩිය තේරුම් ගන්න අමාරු ඇති. නමුත් එකම අකුරකින් අවසන් වෙන කවි අපිට තියෙනවා. එකම අකුරකින් අවසන් වෙන්නේ නැති කවි නිසදෙස් කියලායි අපි ඕවට කියන්නේ. එහෙම කවි වර්ගයක් අපිට තියෙනවා. ඊට අමතරව තියෙනවා දරුවනේ අපිට ගීත කියලා වෙනමම අපිට කාණ්ඩයක් තියෙනවා. අපි සින්දු කියලා කියන්නේ ඒකයි. අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ කවියක් ආවට ගියාට අපි කවියක් කියවන්නේ නැතුව අපි මේ වගේ කවියේ මොකද්ද කියන්නේ, සින්දුවකින් මොකක් හරි දෙයක් අපිට කියන්න ඕන. ඒකයි අපි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ. එතකොට දරුවනේ අපි සින්දුවක් අහනකොට අපිට පුදුමාකාර රසයක් දැනෙන. අපි දන්නව පුතේ ගෙදරට වෙලා දැන් ගොඩාක් අය රූපවාහිනිය පසුපස්සේ තමයි යන්නේ. රූපවාහිනියක් බලනකොට, එහෙම නැත්නම් වීඩියෝ එකක් බලනකොට, නාට්‍යයක් බලනකොට අපිට සමහර වෙලාවල පුතේ තනියෙන් හිනා වෙනවා. ඒ වගේම අපි සමහර වෙලාවල් නෙතර කඳුලක් උනනවා තනියෙන් මේක බලාගෙන ඉන්නකොට. පිරිසක් එක්ක හිටියත් අපිට මේක දැනෙනවා. සමහර වෙලාවල් අපිට දැනෙනවා පුතේ අනේ පවුනේ කියන හැඟීමක් දරුවනේ අපිට පහළ වෙනවා. එතකොට අන්නේ එහෙම අපිට අනේ පවුනේ කියන හැඟීමක් ඇති වෙන්නේ පුතේ එතන අපේ හිත වෙනස් වෙනවා. අපි සංවේදී හිතක් බවට පත් වෙනවා. එහෙම ඒකම අපි දැනගන්න ඕන පුතේ. අපි එහෙම සංවේදී වුණාම, අපි කාට හරි කරදරයක් වුණාම, අපි දුකකටපත් වෙනවා නම් පුතේ, අපි ඒ දුකකටපත් වෙන ක්‍රියාවන් කොයි වෙලාවකවත් අපි කරන්න හොඳ නැහැ. ඒකයි අපි මේ කියන්නේ කාටවත් නින්දාවක්, අපහාසයක්, තරදරයක් කොයි වෙලාවකවත් පුතේ අපිට වෙනව දකින්න, කාටවත් වෙනව දකින්න අපි කැමති නැහැ. අන්න ඒ වගේ තමයි පුතේ අපිටත් අපි ඒක තේරුම් අරගන්න ඕන. ඒ කියන්නේ මේ නිර්මාණයකින් දෙන පණිවිඩය අපි තේරුම් ගන්නට ඕන. ඒක මෙහිදී වැදගත් වෙනවා කියන කතාව තමයි කියන්නේ. ඒ නිසා අපේ කලාකරුවෝ ඉන්නෝ පුතේ පුදුමාකාර නිර්මාණ හැකියාවන් තියන අය ඉන්න. එතකොට මෙන්න මේවා ගැන අපි කතා කරගන්නට පුළුවන්. එතකොට අපි අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ පුතේ කොහොමද මේ ගීතයක් අපි නිකාම් අහලා අපි පැත්තකට දාන්නේ නැතුව අපි ඒ වගේ අපේ ජීවිතයට දෙන උපදේශ දෙනවා. දැන් අද මේ වෙනතෙක් බිහිවෙච්චද වර්තමානයේ බිහිවෙන ගීත දිහා බැලුවම පුතේ මේ ගීත සාහිත්‍ය ටික හරිය අමුතුයි. අර කෑ ගහලා අපිට හූ කියලා කෑ ගහන ඒ අමුතු ජාතිය සංගීතයකට තමයි මේ සමාජයේ ගොනු වෙලා යන්නේ. ඒ කියන්නේ ඔය බටහිරකරණයත් එක්කනේ ඕක වෙන්නේ පුතේ. දැන් ඔය සින්දුවක් කියන්න ගත්තම ගමනක් යනකොට, විනෝද ගමනක් යනකොට අපිට කියාගන්න සින්දුවක් නෑ අද වෙන විට. ඇයි? අර අලුත් සින්දුව එහෙම කියන්න බෑ. එතකොට ඒ එතන තියෙන පුතේ අමුතුකාර ශබ්ද රසයක් තමයි අපි ඕකට කියන්නේ. ශබ්ද රසයක් තමයි නූතනේ බොහෝ දෙනෙක් අපි විඳින්නේ. හැබැයි එතනින් එහා ගිය පුතේ නිර්මාණ දිහා ගත්තම රසයක් දැනෙන තැන් තියෙනවා. එතකොට ඒ රසයක් දැනෙන තැන් වලින් බලාපොරොත්තු වෙන්නේ රචකයා පුතේ, නැත්නම් මේ ලියන රචකයා බලාපොරොත්තු වෙන්නේ අපිට අපේ ජීවිතයට යම් පණිවිඩයක් දීලා ඒ තුලින් අපේ ජීවිතය ශක්තිමත් කරන්න, අපේ ජීවිතය ආලෝකමත් කරන්න, අපේ ජීවිතයට වෙනසක් කරන්න, යහපත් පැත්තට සුභවාදී වෙනසක් දකින්න තමයි නිර්මාණකරුවෙක් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව නිර්මාණයක් ඉවර වෙච්ච ගමන්ම ප්‍රචණ්ඩත්වයට පත් වෙනවා නම් පුතේ ඒක එතන එහෙම වෙන්න බැහැ කියන කාරණාව මතක තියා ගන්න. ඉතින් ඒ නිසා අපි අද දවසේදී වින්දනයක් ලැබමු, රසයක් ලැබමු කියන කාරණාව තමයි ඕගොල්ලොන්ට දැනුවත් කරන්නට තියෙන්නේ. එතකොට නිර්මාණයක් හොඳ වෙන්න පුතේ නිර්මාණය අපිට තේරෙන්න ඕන. දැන් අපි හින්දි චිත්‍රපටි බලාගෙන යනකොට නැත්නම් හින්දි සින්දුවක් අහනකොට ඒ ඉංග්‍රීසි සින්දුවක් අහනකොට දමිළ සින්දුවක් අහනකොට අපිට සමහර වෙලාවවල පුතේ මේක තේරෙන්නේ නැහැ මොනවාද මේ කියන්නේ කියලා. එතකොට එහෙනම් අපි ඒකෙන් තේරුම් ගන්න ඕන පුතේ නිර්මාණයක් රස විඳින්න. ඒ කියන්නේ මම දැන් කියන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ නිර්මාණයක් රස විඳිනකොට අපි මොනව කෙරෙහිද අවධානයට ලක් වෙන්න ඕන කියන කාරණාව තමයි කියන්නේ. හොඳ භාෂාවක් වෙන්න ඕන. ඒ භාෂාව නිර්මාණාත්මක වෙන්න ඕන. අපි මේ කතා කරන භාෂාවවත් එහෙම නැත්නම් අර ගැඹුරු කටොර භාෂාවක්ද එහෙම වෙන්න බෑ කියන කාරණාව මතක තියා ගන්න. එතකොට එහෙනම් භාෂාව නිර්මාණාත්මක භාෂාවක් වෙන්න ඕන. ඒක මනවින් හසුරවාගෙන තියෙන්න ඕන. එකකට එකක් කියන අදහසට ගැළපීමක් තියෙන්න ඕන. මම මේ කියන ඒවා කතා කරලා පුතේ ලස්සන ගීතයක් ඇසුරෙන් මම ඕගොල්ලොන්ට මේ ගැන විචාරයක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඊළඟට වැදගත් වෙන උපමා කියන වර්ගය. අපි දන්නවා උපමාවක් කියලා කියන්නේ මෙන් සේ වැනි වගේ බඳු එව් කියලා එකකුත් තියෙනවා පුතේ. ඒක පද්‍ය සාහිත්‍යයේදී තමයි අපිට හමු වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහේ උපමා වාචී නිපාත පදයක් එක්ක යමකට යමක් සමාන කරනවා නම් යම් වස්තුවක් තවත් දෙයකට අපි සමාන කරනවා නම් අන්න එතන තියෙන්නේ පුතේ උපමාවක් කියන එකයි. කියන්නේ මේවා 9 ළමයි දන්නවා 8 ළමයිනුත් දන්නෝ මේවා. ඒ නිසා අපිට මේ පාඩම ඉතාමත්ම දරුවනේ වැදගත් වෙනවා. එතකොට උපමාවක් දැන් අපි කියනෝ අලියෙක් වගේ මිනිහෙක් කියලා කියන. එතකොට උපමා මිනිහා උපමා කරනෝ අලියෙක් කියලා. එතන වගේ කියලා නිපාත පදයක් තියෙන. එතකොට මෙන්න මේ වගේ කියලා නිපාත පදයක් එක තියෙන නිසා එතන තියෙන්නේ උපමාවක්. මේවා ගැළපීමක් තියෙන්න ඕන. ඒකයි මෙතන කියන්නේ. තේරුණානේ දරුවනේ? උපමා වාචී නිපාත පදයක් එක උපමාවක් තියෙන්න ඕන. රූපකයක් කියලා කියන්නේ ඒත් ඊට වඩා පොඩි වෙනසක් තමයි තියෙන්නේ. මොකද්ද වෙනස පුතේ? මේකෙදි අර මේ උපමා වාචී නිපාත පදයක් නොමැතිව මෙන්සේ වැනි වගේ බඳු එව් වගේ නිපාත පදයක් නැතිව යමකට යමක් සමාන කරලා තියෙනවා නම් දැන් එක තැනක කියනවා නිදහස මා මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ ආගම මිනි පහනක් වේ. මෙහෙම තැන් තැන් වල අපිට හමු වෙන. එතකොට ආගම මිනි පහනක් වේ. එතකොට ආගම මැණික් පහනක් වගේ. එතකොට එතන උපමා වාචී නිපාත පදයක් නැහැ පුතේ. එතකොට උපමා වාචී නිපාත පදයක් නොමැතිව තියෙන තැන් වලට තමයි අපි කියන්නේ පුතේ රූපක කියලා. කියන්නේ මේව දැම්මම තමයි පුතේ මේ ඒ නිර්මාණය සාර්ථක භාවයකට ලක් වෙන්නේ. උපමා රූපකයක් නොමැතිව උපමා රූපක සහිතව තියෙන පද හොඳ නිර්මාණ බවට පත් වෙනවා. උපමා රූපක නොමැති පද නිර්මාණ සාර්ථක නිර්මාණ හැටියට අපි සලකන්නේ නැහැ කියන එකත් පොඩ්ඩක් මතක තියාගන්න. දක්ෂ කවියා ගීත රචකයා ඒ සියල්ල මැනවින් සංයමයෙන් යුක්තව හසුරවාගෙන තියෙනවා කියන කාරණාව මතක තියාගන්න. එතකොට අද දවසේදී මම බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලොන්ට අපේ ලංකාවේ හිටියා ඉතාමත්ම දක්ෂ වූ කවියෙක් හිටියා මහගම සේකර. මහගම සේකර ගම්පහ රදාවාන ප්‍රදේශයේ තමයි මෙයා ජන්මය ලබලා ඉතාමත්ම නිර්මාණකරණය විශේෂයෙන්ම කවිය ගීතය නවම මගකට රැගෙන ගිය නිර්මාණකරුවා තමයි අපි සේකර කියලා කියන්නේ. එතකොට මහගම සේකර ලියනවා පොත් ගණනාවක් ලියනවා. එයාගේ පන්හිඳ මෙහෙයවනවා ප්‍රබුද්ධ කියලා එකක් ලියනවා. ව්‍යංගා කියලා එකක් ලියනවා. මක්නිසාදයත් හෙට ඉරක් පායයි මේ විදිහේ නිර්මාණයන් එයා කරනවා. ප්‍රබුද්ධ ව්‍යංගා හෙට ඉරක් පායයි මක්නිසාදයත් සක්වාලිහිනි මේ වගේ නිර්මාණ කෘති ගණනාවක් මෙයා රචනා කරගෙන යනවා. ඒකම මෙයා ගීත ගණනාවක් මෙයා නිර්මාණය කරනවා. ඒ එක ගීතයක් තමයි අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ අපි හැම රස විඳින්නට. දැන් අපි ඒ ගීතය ඉස්සෙල්ලා අපි රස විඳිමු. හොඳයි, ඉතාමත්ම අලංකාර ලෙස ඉතාමත්ම මිහිරි සංගීතයකට අමරදේව මහත්තයා අපූර්වට ඒ නිර්මාණය ගායනය කළා. බලන්න අපි දැන් ඒක කියාගෙන යන එක තැනක පුතේ, ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපා දුවන්නම්, හදේ මැලවෙන කැලෑමල්ගෙන ඔබේ සිරිපා පුදන්නා. මොකද මේ කියාගෙන යන්නේ පුතේ? අපේ ඉතාමත්ම වටිනා නිර්මාණයක් තියෙනවා අවුකන බුදු පිළිමය අනුරාධපුර. ඒදී අපිට හමුවන ඕගොල්ලෝ ගිහිල්ලා තියෙනවනම් ඉතාමත්ම බලන්න ඕන ස්ථානයක් තමයි අවුකන පිළිමය. අවුකන පිළිමය පිළිබඳව සුභස්මිනි ආර කියන පොතේදී සුචරිත ගම්ලත් මහාචාර්ය සුචිරිත ගම්ලත් මහත්තයා ඉදිරිපත් කරනෝ එයා මහා කැලේ හොයාගෙන ගියා එහෙමයි කියාගෙන යන්නේ මෙන්න මෙහෙමයි කියන්නේ පුතේ මේ උත්තුංග මහා රූපයට මට පළමු කොට ඇස ගැසුනේ මිනින්දෝරු ත්‍රිකෝණ මිතික ස්ථානයක් පිහිටවීම සඳහා කඳු මුදුනක් සොයමින් සිටි වේලෙය. එතකොට මෙයා දන්නේ නැහැ හොයාගෙන කැලේ මැදි යනකොට තමයි මා මහා විශ්වකර්ම මේ ස්ථානයේ දකින්නේ. ඔහු සඳහන් කරනවා තවදුරටත් මෙන්න මෙහෙම පුතේ අපමහ වනය මැදින් පාර කපාගෙන යන කල්හි අපට මේ ශිලා ස්ථානයත් මානව රූපයේ මේ උත්තුංග ශිලාමය නිරූපණයත් ක්ෂණයෙහි දිස්විය. මහාගණ වනාන්තරයෙහි පමණක් නිර්මාණය විය හැකි ඒ පුදුම දැඩි නිහඬියාව මධ්‍යයෙහි මම මාදුටු දෙයින් වසීකෘතව මගින් පහව ගිය කතා කර ගැනීමේ ශක්තියෙන් යුතුව තක්බීරිව හිටගෙන සිටියමි. එමතු නොව ඒ අභියස මා නිකම්ම නිකං පික්මියකැයි හැඟී ගියෙන් මාගේ මන් බිඳී ගියේය. එහෙත් මගේ පිය විසීය මා කරා යන්තමින් පෙරලා පැමිණෙන අනුක්‍රමයෙන් මට ප්‍රතිමාව පහත සඳහන් ලක්ෂණ විසදවන්නට විය. මුහුණේ නිහඬ නිසංසල ලක්ෂණ හා ඉරියව් ඉන් ප්‍රකාශ වන්නා වූ පතල මහා කරුණාව ප්‍රතිමා ශිල්පයා ඒටගෙන දුන් චිත්ත දමනය හා සුකුමාර සෞන්දර්ය. මෙන්න මෙහෙම තමයි මහාචාර්ය සුචිරිත ගම්ලත් මහත්තයා ඔය අවුකන පිළිමය පිළිබඳව පොඩි සටහනක් තබන්නේ. එතකොට ඒකෙන් අපි පැහැදිලි වෙනවා මේ අවුකන පිළිමය කියලා කියන්නේ මහා කළු ගලක්. එතකොට හිත්පිත් නැති මේ මහා කළු ගලට කරුණාව, දයාව, මෛත්‍රිය වගේ ගුණාංග කවන්නට තරම් ශක්තියක් අපේ ගල් වඩුවාට හැකියාවක් ලැබුණා. එතකොට බුදුහාමුදුරෝ දැකලා නැති නේත්‍රයට නොදකපු රූපයක් මහා හිත්පිත් නැති කළු ගලකට කරුණාව, දයාව, මෛත්‍රිය වගේ ගුණාංග ඉස්මතු වන ආකාරයට නිර්මාණය කරනෝ කියලා කියන්නේ මහා විශ්වකර්ම වැඩක් මේක. එතකොට ඒක අපි දැනගන්න. එතකොට මේ විශ්වකර්ම නිර්මාණය තුල අපිට අපරිමිත වූ ගුණ සමුදායන් ඉස්මතු කරනවා. මේ සේකරයන් කියන්නේ මෙන්න මේකයි. ඇසේ මතුවන කඳුළු බිඳගෙන ඔබේ සිරිපා දොවන්නම්, හදේ මැලවෙන කැලෑ මල්ගෙන ඔබේ සිරිපා පුදන්නම්. මහා ලොකු කතන්දර නෑ, මේ පුදුමාකාර ශ්‍රද්ධාවක් ඇති වෙනවා මේ පිළිමය දකිනකොට. පුදුමාකාර ගෞරවයක් මේක දිහා දකිනකොට අපිට දැනෙනවා, අපේ ගැමියාට දැනෙනවා. ඒකයි මෙතන මේ කියන්නේ බිඳුගෙන ඔබේ සිරිපා. මට ලොකු දේවල් මේ අහිංසක ගැමිය ගැනනේ මෙතන මේ කියන්නේ. සල්ලි වාගේ තියෙන මහා දානේශ්වර පවුලක ජන්මය ලැබපු කෙනෙක් නෙමෙයි මේ කියන්නේ, අහිංසක ගැමියෝ මේ කියන්නේ. අහිංසක ගැමිය යනවා මේක පිළිමේ දකිනවා. දැක්ක ගමන්ම හිතට පහළ වෙන සිතිවිල්ල කොයි තරම් අපූර්වට නිර්මාණය කරනවද සේකරයා. මෙතන කියනවා, හදේ මැලවෙන කැලෑ මල්ගෙන ඔබේ සිරිපා පුදන්නම්. බලන්න පුදුමාකාර ගෞරවයක් තියෙන්නේ මේ පිළිම දැක්කට පස්සේ. මේක තමයි අපේ ගැමියාගේ හදවත තමයි මේ එළියට අරගෙන තියෙන්නේ. ඔවුන් ළඟ තියෙන හොඳ ගුණධර්ම ටික තමයි මේ එළියට අරගෙන තියෙන්නේ. ප්‍රචණ්ඩත්වයක්, දරුණු බවක් කොයි වෙලාවකවත් දැනෙන්නේ නැහැ. ගැමියා බොහෝම කාරුණික හදවතක් තියෙන කෙනෙක්. හදේ මැලවෙන කැලෑමල්ගෙන ඔබේ සිරිපා, මහා ලොකු දේවල් නෑ නේද, මහා ජලය නෑ හොදන්න. ඉතාමත්ම ගෞරවයෙන් යුක්තෝ මේ ශ්‍රීපාදය වන්දනා කරනවා. නො අදහා බුදු කෙනෙකු දෙවියකු මානයෙන් වල් මත්ව සිටි මම ගලක් යැයි ඔබ සිතා සිටියෙමි. කෙතක් හෝ කිසි දයාවක් නැති ගලින් කළ ඔබ හදින් වැහෙන මහා කරුණා ගුණය නොපෙනෙනි. මේක මහා කරුණා ගුණය. මේ අවුකන පිළිමේ දිහා බලනකොට පුතේ මේක අපිට දැනෙන්නේ නැහැ, අපිට පෙනෙන්නේ නැහැ. ඒකයි මෙතන මේ කියන්නේ. නොඅදහා බුදු කෙනෙකු දෙවියකු, අදහන්නේ නැති බුදු කෙනෙකු දෙවියකු මානයෙන් වල් මත්ව සිටි මම මානයෙන්, මම දෙවියෝ පිළිබඳව ඒ වගේම බුදුහාඳුරෝ පිළිබඳව විශ්වාස කරන්නේ දැනටත් පුතේ ඉන්නවනේ. දැන් මම බුදුහාඳුරෝ පිළිගන්නේ, මම දෙවියන් වහන්සේ පිළිගන්නේ, මම දෙවියෝ පිළිගන්නේ. මෙහෙම පිළිගන්න අය අපේ ඕන තරම් ඉන්නවා. හැබැයි මතක තියාගන්න පුතේ, මේ එහෙම නෑ කියලා කිව්වට එහෙම පිළිගන්න වෙන අවස්ථාවන් අපිට යෙදෙනවා. බුදුහාමුදුරුවෝ පිළිබඳව ගෞරවයක් විශ්වාසයක් අපිට තියෙනවා, අපිට ඒක ඇති වෙනවා. ඊළඟ දෙවියෝ පිළිබඳව ගෞරවයක් අපිට කොයි වෙලාවක හරි පහළ වෙන. එතකොට ඒ තුලින් පුතේ අපේ හිතට ලොකු සැනසීමක් ලැබෙනවා. මෙතන කියාගෙන යනවා, මානේ උඩඟුකමින් ඉන්නවා, මම බුදුහාඳුරු පිළිගන්නේ නැහැ, මම දෙවියෝ පිළිගන්නේ. මෙහෙම උඩඟු භාවයෙන් ඉන්න මිනිස්සු කොටසක් මේකේ ඉන්නවා. ගලක් කියයි ඔබ සිතා සිටියෙමි, තෙතක් හෝ කිසි දයාවක් නැති. මම ඔබ ගලක් කියලා තමයි හිතාගත්තේ. එතකොට ගලක් කියලා මමත් ඔබ හිතාගත්ත ගලක් කියයි ඔබ සිතා සිටියෙමි. මම ඔබ හිතාගෙන හිටියේ මේ මහා කළු ගලක් කියලා. මේ අවුකන පිළිමිදියා දැක්කම හිතන දෙයක් තමයි පුතේ කියාගෙන යන්නේ. ඔබ මහා කළු ගලක් කියලා තමයි මම හිතාගෙන හිටියේ. ඔබේ ළඟ තෙත්භාවයක්වත් එහෙම නැත්තම් දයාවක්වත් ඔබේ ළඟ නැහැ. ඇයි? කතා කරන්න බෑ, ප්‍රතිචාරයක් දක්වන්න නැහැ. එහෙමම කළු ගලක් ඉන්න බලපු ගමන් ළඟට ගිහිල්ලා බලනකොට මේ කළු ගලකට පුළුවන් ද මහා විශ්වකර්ම වැඩ කරන්න, මිනිස්සුත් එක්ක කතා බහ කරන්න පුළුවන් ද, මිනිස්සුන්ට යහපත් ආදර්ශයක් දෙන්න පුළුවන් ද, මේවා විවිධ ආර්කික දේවල් හිතට පහළ වෙන්න පුළුවන්. හැබැයි තෙතක් හෝ කිසිම දයාවක් නැහැ. ගලින් කළ ඔබ හදින් වැයෙන, ගලින් කරන ලද ඔබ හදින් වැයෙන මහා කරුණා ගුණය නොපෙන් මට පෙනුනේ නෑ. ඔබේ රූපය ළඟ තියෙන මහා කරුණා ගුණයක් තියෙනවා. පිළිමේ දිහා දකිනකොට මහා කරුණා ගුණය මේක පේන්නේ එළියට. ඒකයි මෙතන මේ කියන්නේ, මහා කරුණා ගුණය මේක ප්‍රදර්ශනය කරලා නැහැ. මේක මහා අනේ මේ කරුණා ගුණය මෙන්න මෛත්‍රිය කියන එක එහෙම ප්‍රදර්ශන පුවරුවල මේව දාලා නැහැ. එතකොට මෙතන කියන්නේ පුතේ මෙහෙම ලක්ෂණ තියෙනවා. එතකොට කළු ගලකට කරන්න පුළුවන් දේවල් ගැන මේකෙදි කතා බහ කරන. එතකොට කළු ගලක් කියලා කියන්නේ මහා පුදුම සහගත දෙයක්. වෙලාවකදී අපරාධයකට මේක යොදා ගන්න පුළුවන්. සමහර වෙලාවල් වල ගොඩ නැගිලි හදන්න මේව යොදා ගන්නව නේද? හැබැයි එහෙම තියෙන මේ කළු ගලට මිනිස්සුන්ගේ හදවත ස්පර්ශය කරන්න පුළුවන්, මනසට කතා කරන්න පුළුවන්, කතා කරලා මිනිස්සුන්ගේ හැසිරීම වෙනස් කරන්න පුළුවන්, සිතවිලි වෙනස් කරන්න පුළුවන්, ක්‍රියාකාරකම් වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේක තමයි යථාර්ථය. කෙලෙස් මලපිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ සොයා ආයෙමි පොලෝ තලයේ අනෙක් පිහිටක් නොමැති ඌ විට. බලන්න මිනිස්සු, අපේ මිනිස්සු දැන් විපතක් කරදරයක් වුණාමනේ දෙයියු බුදුන් සිහිපත් වෙන්නේ. මම ඉස්සෙල්ලත් කතා කරේ පුතේ, අපේ මිනිස්සු නෑ, බුදුහාමුදුරුවෝ නෑ, මේ එක එක යම් යම් තාරික දෙවියෝ නෑ, විවිධ තර්ක විතර්ක දාගෙන ඒවා සියල්ලම බැහැර කරන අය පුතේ, අපේ අය අවසානයේ එතෙන්ටම එන්න වෙන සිද්ධ වෙන. අපිට කරදරයක් වුණාම, විපතක් වුණාම අපිට දෙවියෝ බුදුන් තමයි සිහි වෙන්නේ. ඒක තමයි සාමාන්‍ය ස්වરૂපය. කොයිතරම් මහා දරුණු විපතකදී පවා අපිට දෙවියෝ පිළිබඳව, ආගම පිළිබඳව, සරණක් පිළිබඳව, පිහිටක් පිළිබඳව අපි දෙවියන්ගෙන් යාඥා කරනවා, ආගම දහමෙන් අපි ඉල්ලීමක් කරනවා. කෙලෙස් මලපිරි නුවර අතහැර, මේ කෙලෙස් වලින් යුක්තයි අපි මේ ගෙවෙන ජීවිතේ පුතේ. විවිධ ආසාවන් එක්කනේ අපි මේ ගත කරන්නේ නේද? කොච්චර සමහර දේවල් කොච්චර ආසා කරන දේවල් කෑවත් සෑහීමකටපත් වෙන්නේ, කොච්චර බලන දේවල් බැලුවත් අපිට සෑහීමකටපත් වෙන්නේ නේද? මෙන්න මේවා ගැන තමයි. සොයා ආවේ පොළොත් බවුන් වඩනට වනේ වැඩි ඔබ. ඔබ මේ වැඩියේ මොකද මේ වඩින කියන වචනේ බලන්නක, මේක බුදුදහමේ භාවිතා කරන වචනයක්. එතකොට බුදුදහම පිළිබඳව සේකරයන් හොඳට දැනගෙන හිටියා. ආවට ගියාට හිටපු කෙනෙක් එහෙම නෙමෙයි. බවුන්න බවුන් කියලා කියන්නේ භාවනාව වඩන්නට වනයේට වැඩිය ඔබ සොයා ආයමේ පොළොව තලයේ අනෙක් පිටක් නොමෙති ඔබ හොයාගෙන ඔබ වනයේට ආව භාවනා කරන්න ඔබ හොයාගෙන තමයි මේ ආවේ එතකොට බලන්නක පුතේ මේ මහා වනයක් මැදනේ මේක තියෙන්නේ මහා නාගරික ප්‍රදේශයක නෙවෙයිනේ මේ මේ පිළිම නිර්මාණය කරලා තියෙන්නේ ඒකයි මෙතන මේ කියන ඔබ ආවව ඔබ ඒතරම් බුදුරජාණන් වහන්සේ ඒතරම් මානව දයාවෙන් යුක්ත බවක් තමයි මේ තැන්වලදී අපිට කියන්නේ ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ මගේ නෙත සිත මෝහණය කර මගේ කුදු බව පසක් කර ඇත අපි පුතේ මේක කියන්නේ මගේ කියනකොට අපි හැමදෙනාම මගේ කියන හැඟීමක් එනවනේ මේක මගේ කිව්වම අපි කියවන ඔක්කොම මගේ බවට පත් වෙන. එතකොට මිනිස්සුන්ගේ හදවතට කතා කරන්න පුළුවන් හොඳම භාෂා භාවිතය තමයි මගේ කියලා අදහසක් ඇති කරගෙන පුතේ ලියන්න ඕන. අපි ඔකට කියන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය කියලා තමයි අපි ඔකට භාවිතා කරන ලස්සන වචනය පුතේ. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් මම කියන තැන ඉඳලා නිර්මාණයක් ඉදිරිපත් කරනව නම් ඒ නිර්මාණ වලින් දෙන්නා වූ පණිවිඩය සුවිශේෂී වෙනවා කියන එක තමයි කියන්නේ. ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබණ නිකන් එහෙම නෙමෙයි. ඉහළ නිල්වන් අහස විනිවිද භාවයකින් යුක්තයි. නැගෙන ඔබගේ යෝධ බුදුබණ නිකන් එහෙම නෙමෙයි. බලන්නක පුතේ අපි කතා කරන භාෂාව යෝධ කියලා කියන්නේ. සේකරයන් බලාපොරොත්තු වුණේ මහා විශාල බවක් කදම්බයක් බව කියන්නයි අදහසක් යොමු කරගත්තේ. නැගෙන ඔබගේ යෝධ බුදු බණ ඒ නැගෙන්නව මහා බුදු බඳ බුදුහාඳුරන්ගේ මේ ශරීරය මහා සද්දන්ත ශරීරය මගේ නෙත සිත මෝහණය මගේ නෙත මගේ ඇස් දෙක හිත මෝහණය කරගත්තා මගේ කුදු බව පසක් කර ඇත. අනේ බලන්නකෝ මෙතින් කියන මෙයා කොයි තරම් අපි බුදුහාමුදුරන්ගේ ශරීරයේ දිහා බැලුවම අසම සම කියලායි අපි බුදුහාමුදුරන්ට සමාන කරන්නේ. එතකොට බුදුහාමුදුරන්ගේ ගුණය අසම සමයි බුදුහාමුදුරන්ගේ ශරීරය අසම සමයි. එතකොට අනිත් අයට සමාන කරන්න බෑ. ඒක වෙන්න ඕන පුතේ. මොකද බුදුහාමුදුරෝ කියලා කියන්නේ ඔබ අප වගේ සාමාන්‍ය චරිතයක් නෙමෙයි. උන්වහන්සේලා උන්වහන්සේගේ දේහය දිහා දැක්කම උන්වහන්සේගේ ගුණය දිහා දැක්කම උන්වහන්සේ භාවිතා කරන භාෂාව දිහා බලනකොට උන්වහන්සේ සමාජයේ දිහා පුජ්‍යලයේ දිහා බලන ආකාරය මේ හැම දෙයක්ම පුතේ අපිට වඩා වෙනස්. ඒකයි මෙතන කියන්නේ. ඊළඟට කියනවා ඔබේ පා මුල බැගෑ පත් ලෙස වැටි අය දෙමි අහෝ සාමිනි. අහෝ කියන පුතේ මේ විපතක් කරදරයක් වෙච්ච වෙලාවක කියන එකනේ ඔය අහෝ කියලා කියන්නේ. එතකොට මෙතන මේ අපි අසරණ වෙලා ඉන්නේ. අර එක තැනක කියාගෙන යන්නේ එක නිර්මාණයක අපි අසරණ වෙලා වගේ බුදුහාමුදුරුවනි කියලා එක තැනක කියනවා. මේක තමයි යථාර්ථය. අපි අසරණ වෙනවා. දැන් දන්නව අර මේ වසංගත අවධියත් එක්ක අපේ අය නිතරම බුදු ගුණ ගායනා කරන්නට පටන් ගත්තා. ඒ කියන්නේ අපි අසරණ වෙලා කියලානේ කියන්නේ. අපි අසරණ වුණාම අපිට වෙන කාගෙවත් පිටක් නැහැ. අර අපි දැක්කේ ඉන්දියාව වගේ රටවල්වල ආගමානුකූලව පවා ඔවුන් පිළියම් හොයනෝ මේ වසංගත වලින් බේරෙන්න. එතකොට මෙතන කියනවා මොකද්ද ඔබේ පාමුල බැගෑපත් ලෙස වැටි අය දෙමි අහෝ සාමිනි. මෙන්න මෙහෙම තමයි කියාගෙන යන්නේ. ඔබේ පාමුල බැගෑපත් ලෙස ඉල්ලනවා වැටි අය දෙමි යාඥා කරනවා අය දිනෝ ඉල්ලීමක් කරනවා අහෝ සාමිනි අහෝ ස්වාමීනි. බලන්නකෝ භාෂාව දැන් ස්වාමීනි නෙවෙයි තියෙන සාමිනි. ඇයි පුතේ තාලි ගන්න ඕනනේ. තාලයක් ගන්න ගියාම පිල්ලමක් වෙනස් වුණා කියලා එතන වැරද්දක් වෙන්නේ නැහැ. මොකද විරිතක් තාලයක් ගන්නට එහෙම කළාට කමන්නේ. අපි විතරක් නෙමෙයි පුතේ අපේ පැරණි කවියොත් ඔය කාර්යෙම සිද්ධ කළා. ජීවිතේ යම් පළක් ඇතනම් කිමයි ඒ මට කියා දුන්නු. ජීවිතේ යම් පළයක් තියෙනවා නම් කිමයි ඒ මට එහෙනම් මේ ජීවිතේ යහපත් බවක් තියෙනවා නම් අනේ ඒක මට කියලා දෙන්න කියලයි කියන්නේ. කිමයි ඒ මට කියා දුනමන මේක මට කියලා දෙන්න මේ ඉල්ලීමක් කරනවා. මේ අහිංසක ගැමියෝ ගිහිල්ලා බුදු පිළිමේ ළඟට ගිහිල්ලා කියනවා මොකද්ද කියාගෙන යන්නේ. කවියා බලාපොරොත්තු වෙන්නේ අන්න ඒකයි පුතේ. ජීවිතේ යම් පළක් ජීවිතේ මොකක් හරි ප්‍රයෝජනයක් තියෙනවා නම් කිමේ මොකක්ද ඒක මට කියලා දෙන්න කියන එක. කියන්නේ මේ ජීවිතය පිළිබඳව ගැඹුරු පණිවිඩයක් අපිට මේ අවකන පිළිමේ ගැන විවරණයත් එක්ක සේකරයන් අපිට පැහැදිලි කරනවා. ජීවිතය කියන්නේ මොකක්ද, ජීවිතයෙන් කොයි වගේ දෙයක්ද අපි බලාපොරොත්තු වෙන්නේ, නිෂ්ඵල වූ මේ ශරීරය අපි යහපත් පැත්තට සුභවාදී පැත්තට යොමු කරමු කියන කාරණාව තමයි කියන්නට තියෙන්නේ. අපි නිර්මාණයක් කියවනකොට මම පුතේ බලාපොරොත්තු වුණේ ඕගොල්ලොන්ට අපි මේ නිර්මාණයක් කියවනකොට අපි කොහොමද මේකෙන් රසයක් ලබා ගන්න. මේකෙන් අපි රසයක් ලබන්න නම් පුතේ මේකේ කියන තේරුම දැන් රසය, අර්ථ රසය, ශබ්ද රසය කියන කාරණා දෙකක් අපිට සඳහන් වෙන. එතකොට අර්ථ රසය අපිට වැදගත් වෙනවා ජීවිතයට යම් පණිවිඩයක් ලබා ගන්න. ජීවිතාවබෝධයක් කියන එකයි අපි ඔකට ලස්සන වචනයක් කියන්නේ. ජීවිතයට ආලෝකයක් අපිට ලබලා දෙන්න. එතකොට ජීවිතාවබෝධයක් ලබා ගන්නට පුළුවන් විදියට භාෂාව අපි යොදා ගන්න ඕන. ඒ විතරක් නෙමෙයි පුතේ, ඒ තේරුම උපමා රූපක තවවට කියනවා අනුප්‍රාසය කියලා ගුණාංග තියෙනවා. මේවා නිර්මාණ තුල තියෙන ඕන. සරලතේ ඔක්කොටම තේරුම් ගන්න පුළුවන් විදිහේ භාෂාවක් වෙන්න ඕන, නිර්මාණාත්මක භාෂාවක් වෙන්න ඕන. අපි කතා කරන භාෂාව භාවිතා වෙන්න බෑ. එහෙම වුණොත් එහෙම අපිට මේ නිර්මාණයෙන් ගන්න පණිවිඩය අපිට ගන්න බැරි වෙන නිසා නිර්මාණයක් තුලින් අපි අර්ථ රසයට වැඩි නමරුවක් දුන්න මේ තුල අපිට තියෙන ව්‍යංගාර්ථයක්, ඒ කියන්නේ සැඟවුණු අදහසක් පවා ඕක තුල තියෙන්න පුළුවන් කියන කාරණාවයි අපි තේරුම් ගන්නට ඕන. ඒ නිසා අපි අද දවසේදී අපි මතක් කරගන්න, අද දවසේදී අපි කතා කරේ නිර්මාණයක තියෙන වැදගත්කම, නිර්මාණයක් අපි රස විඳින්නේ කොහොමද අන්න ඒ ගැන තමයි අපි අවධානයට ලක් කළේ. ඉතින් ඒ නිසා අපි මේ විදිහේ හොඳ නිර්මාණ තෝරගෙන, හොඳ කවි තෝරගෙන, හොඳ සින්දු තෝරගෙන අපි මේ වගේන් ජීවිතයට දෙන පණිවිඩය, අපිට ජීවිතය ගැන කරන විවරණය තේරුම් අරගෙන අපි යහපත් පුරවැසියන් වෙමු කියන කාරණාව තමයි සියලු දෙනාටම මතක් කරන්න තියෙන්නේ. අදට එහෙනම් දරුවනේ අපේ පාඩම මෙතනින් සමාප්ත කරනවා. ඊළඟ පාඩමකින් හමු වෙනතුරු අදට මම නතර වෙනවා. හැම දිනාටම එහෙනම් ආයි බෝවන්.